ಸಂವೇದನೆಯ 40ನೇ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಆಜ್ಞಾಪನತ್ ದೊಳುಸ್ವನಿ ವಗಂತಿಯೇ ಮಾವಿತ ಪೆವರ್ನು ಬಳತಲ್ ಪ್ರಕಾರ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗಿನ ಸಂಧಾವನ ಅವಶ್ಯತಾವೇ ಸಲಗಿಲ್ಲಡ ಗನಿಮಿ ಫಲಮೇನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಯ ಗುರುದಕ್ಕಿನ ಸನ್ನದ್ಧ ಹಮುದಾವಲು ಸಿಯಲುಮ ಸಾಮಾಜಿಕ ಈ ದಿವೆನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಿತ ಗುರುದಕ್ಕಿನ ಪ್ರದೇಶವಲ್ಲ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗಿನ ಸಂಧಾ ಕೆಂದವನು ಭವ ಭವಟ ಆಜ್ಞಾವಕ್ ನಿಗುತ್ಕೊಟ ಏನು ಜ್ಞಾತ್ನಾಪನತಿ ವಿಷಯಕ ದೇಕ ವಗಂತಿಯ ಸಮಗ ಕಿವಿಯಿತು ವಿಸಿ ದೇಕ ತುನ ವಗಂತಿಯ ಪ್ರಕಾರವು ಏಬ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮೇನ್ ಜನಲ್ಲಬೆ ಶ್ರೀಲಂಕಾ ಜನಾಧಿಪತಿ ತುಂಸಿಯ ಪಣಸ್ ಅಟ್ಟವೇನಿ ಅಧಿಕಾರಿಯು ನಾವಿಕ ಹಮುದಾ ಪಣತ್ ತುಂಸಿಯ ಪಣಸ್ ಅಟ್ಟವನ ಅಧಿಕಾರಿಯು ನಾವಿಕ ಹಮುದಾ ಪಣತೆ ವಿಸಿ ಎಕ್ಮನ ವಗಂತಿಯ ಪ್ರಕಾರವ ಮಾವಿತ ಪೆವರಿ ಅತಿ ಬಲತಲ ಪ್ರಕಾರ ಜಾತಿಕ ಅಭಿವೃದ್ಧಿಯ ಸಂತಹ ಅತಿ ಅವಶ್ಯತಾವೇ ಸಲಕಮಿ ನಾವಿಕ ನೋವನ ರಾಜಕಾರಿ ಲೆಸ ವಿಸ್ಸಾಯ ವಿಸಿ ಹತ್ತರೆ ಅಂಕ ಹತ್ತದರ್ನ ಜಾತಿಕ ಜಲಾಸ್ತ್ರೀಯ ಪಣತೆ ಹಯ ಎಕ್ಕ ಆ ಪಹ ಪುನ ವಗಂತಿಯೇ ವಿಧಿವಿಧಾನೆ ಅಟತಿ ಜಾತಿಕ ಜಲಶಾಸ್ತ್ರೀಯ ಸ್ವಭಾವೇ ನಿಲಬಲೇನ್ ಪತ್ತು ಸಾಮಾಜಿಕ ಘೋಷೇನ್ ಜಾತಿಕ ಜಲಾಶ್ರಿತ ಕಾರ್ಯಾಲಯ ಬಲತಲ ಕಾರ್ಯ ಕರ್ತವ್ಯ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಿರೀಂ ಸಹ ಇಟು ಕಿರೀಂ ಸಂದ ಶ್ರೀಲಂಕಾ ನಾವಿಕ ಹಮುದಾ ಪತಿವರ ನಿಯೋಗ ಕರಮಿ ಆಜ್ಞಾವಕ್ ನಿಕುತ್ಕಟ ಈ ಅನ್ನು ತುಂಸಿಯ ಪಣ ಸಟವನ ಅಧಿಕಾರಿಯು ನಾವಿಕ ಹಮುದಾ ಪಣತಿ ವಿಷಯಕ್ಕೆ ನಿವಗಂತಿಯ ಪ್ರಕಾರವು ಏಬಾ ಪಾಲ್ಮೇದರು ಮೇನ್ ಜನಲ್ಲಬಿ ಶ್ರೀಲಂಕಾ ಜನಾಧಿಪತಿ ನಿವೇದನ ಸಿ ಅನೌನ್ಸ್ಮೆಂಟ್ ಐ ವಿಶ್ ಟು ಇನ್ಫಾರ್ಮ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ದಟ್ ಐ ಹ್ಯಾವ್ ರಿಸೀವ್ಡ್ ದಿಸ್ ಡಿಟರ್ಮಿನೇಷನ್ ಆಫ್ ದ ಸುಪ್ರೀಂ ಕೋರ್ಟ್ ಇನ್ ರೆಸ್ಪೆಕ್ಟ್ ಆಫ್ ದ ಬಿಲ್ ಟೈಟಲ್ ಶ್ರೀಲಂಕಾ ಇಲೆಕ್ಟ್ರಿಸಿಟಿ ವಿಚ್ ವಾಸ್ ಚಾಲೆಂಜ್ ಇನ್ ಸುಪ್ರೀಂ ಕೋರ್ಟ್ ಇನ್ ಟರ್ಮ್ಸ್ ಆಫ್ ಆರ್ಟಿಕಲ್ 121 ಆಫ್ ದ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನ್ ಇನ್ ದ ಸೆಟ್ ಡಿಟರ್ಮಿನೇಷನ್ ದ ಸುಪ್ರೀಂ ಕೋರ್ಟ್ ಹ್ಯಾಸ್ ಸಮರೈಸ್ಡ್ ದ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನಲಿ ದ ಬಿಲ್ ಆಫ್ ದ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನ್ ನೆಸಿಲಿಟಿ ಆಫ್ ದ ಬಿಲ್ ಆಸ್ ಫಾಲೋಸ್ ದ ಬಿಲ್ ಆಸ್ ಅ ಹೋಲ್ ಈಸ್ ಇನ್ಕಾನ್ಸಿಸ್ಟೆಂಟ್ ವಿತ್ ಆರ್ಟಿಕಲ್ 12(1) ಆಫ್ ದ ಕಾನ್ಸ್ಟಿಟ್ಯೂಷನ್ ಅಂಡ್ ಶಾಲ್ ಓನ್ಲಿ ಬಿ ಪಾಸ್ ಬೈ ಸ್ಪೆಷಲ್ ಮೆಜಾರಿಟಿ ಆಫ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ರಿಕ್ವೈರ್ಡ್ ಅಂಡರ್ ಆರ್ಟಿಕಲ್ 84(2). ದಿಸ್ ಇನ್ಕಾನ್ಸಿಸ್ಟೆನ್ಸಿ ಶಾಲ್ ಹೌ ಎವರ್ ಸೀಸ್ ಇಫ್ ಕ್ಲೋಸ್ 1(2) ಅಂಡ್ ಕ್ಲೋಸ್ 1(3) ಆರ್ ಅಮೆಂಡೆಡ್ ಆಸ್ ಸೆಟ್ ಔಟ್ ಇನ್ ದ ಸಮರಿ ಆಫ್ ದ ಡಿಟರ್ಮಿನೇಷನ್ ಆಫ್ ದ ಸುಪ್ರೀಂ ಕೋರ್ಟ್ ಕ್ಲೋಸ್ ನಂಬರ್ 3(6)A ಅಂಡ್ 10(1)C are inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by special majority required under Article 84(2). However, the inconsistency shall cease if clauses are amended as set out in the summary of the determination of the Supreme Court. The first proviso of clause number 11(1) of the bill is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority of the parliament required under Article 84(2). However, the said inconsistency shall cease if clause is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 17 is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority of parliament required under Article 84(2). The said inconsistency shall, however, cease and clause number 17 may be passed by a simple majority if the clause is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 18(3) and E(2) of the bill is inconsistent with the provisions of Article 12(1) and shall only be passed by the special majority of parliament required under Article 84(2). The said inconsistency shall, however, sees if 18(3) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 18(3)F of the bill is inconsistent with Article 12(1) and Article 14(1)G of the Constitution and shall only be passed by the special majority of Parliament required under Article 84(2). However, the said inconsistency shall cease if clause 18(3)F is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 18(5)B(2) is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority of Parliament required under Article 84(2). The said inconsistency shall, however, cease if 18(5)(b)(2) is amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 21 and clause number 23 are inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority of Parliament required under Article 84(2). The said inconsistency shall, however, cease if those clauses are amended as set out in the summary of the determination of the Supreme Court. Clause number 38(2) of the bill is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority required under Article 84(2). The said inconsistency shall cease if clause 38(2) is amended as per summary of the determination of the Supreme Court. Clause number 48 is violative of Article 4A read together with Article 3 and 76 and hence needs to be passed by the special majority of Parliament and approved by the people at a referendum. The definition of the national grid in clause 53 of the bill is inconsistent with Article 12(1) of the Constitution and shall be passed by the special majority of Parliament required under Article 84(2). However, the said inconsistency shall cease if the said definition amended as set out in the summary of the determination of the Supreme Court. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. Yes, please.
අද නරතිින්ද ආවයින් පස්සේ ඕ සයිට් කමිටියකට අරින්න. ඔබතුමාට පේනවා ඇති සංශෝධන ගණනාවක් කරන්න තියෙනවා. එතකොට මේක අද ඕ සයිට් කමිටියකේ ඉවර කරන්න අමාරුයි ගරු සභානායකතුමා. ඉතින් මම ඉල්ලනවා හෙටත් ඕ සයිට් කමිටියකේ මේක සැලකිල්ලට භාජනය කරලා ආණ්ඩුවට තීන්දුවක් ගන්න පුළුවන්. මේක හදිසි කරන්න එපා. අනිත්‍යක දැන් ඕ සයිට් කමිටියකට ඕසයිට් කමිටියේ සමාජිකයන් නොවන මන්ත්‍රීවරු දෙන්නේ කියන්නේ ඉල්ල අවසර ඉල්ලලා තියෙනවා. ඔවුන්ට යන්න පුතුව අවසර දෙනවද?
එක මේ
නේද ඔබතුමාට කතා නැහැ. ඔබතුමාට බලය තියෙනවා. ඔබතුමා
ඒක මං සොයලා බලන්න. ඔබතුමා
හැමතිස්සෙම මට බලයක් නැහැ කියනවා.
ඒ සොයලා බලලා කියන්න ඔබතුමා.
ඔබතුමාට බලය තියෙනවද? මොකද
දෙන්නේ කියන විදිහටම මට වැඩ කරන්න බෑ.
එතකොට please let me finish. එතකොට ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ පරිදි. සේවකයෝ 23,000ක් ඉන්නවා. ඒ ඇයිට මොකද්ද වෙන්නේ? මේක 12කට කඩනවා. විකුණනවා.
හරි ඒක විවාද දෙකක්.
එතකොට දැන් මේක විහිළුවක් නෙමෙයි ඩෝර් රසීත්.
යා.
ඔතුමා ආගිරින්ද කැමතිත් නැහැනේ. මම නැගිට්ටාම ඔතුමා හැමදෙස්සෙම ෆයිල් එක දියා බලනවා.
නෑ නෑ එහෙම එකක් නෑ මොකද.
දැන් සේවකයෝ 23,000 කියනවා මොකද්ද වෙන්නේ? එතකොට මේක 12කට කඩලා විකුණනවා. ඒකද ගිය පැතිවරණේ කිව්වේ 12ට කඩුවා කිව්වද?
ඒකට නේ මන්ත්‍රීතුමා විවාදයක් නියුමු කරලා තියෙන්නේ.
ඉතින්
ඒකෙන් විවාදෙ දිගන්න ඕක.
නෑ මට එතකොට මිල නියම කරන්නේ උපයෝගිතා කොමිෂනේ මිල නියම කරන්නේ ඒ සමාගම්. The pricing will be done by the private companies. එතකොට මේ 12ට කඩලා මේක ටෙන්ඩර් කමිටියට දෙනවද නැත්නම් පස්සේ දොරෙන් දෙනවද කියලා අපි දැනගන්න කැමති. ඉතින් මේව ඔක්කොම හෙටත් ඕවර්සයිට් කමිටියට ගන්නවද? ඔබතුමා අවසර දෙන්න
ඕවර්සයිට් කමිටියකට යොමු කරලා තියෙන්නේ මේ සියල්ලම. ඉතින් ඒකෙදි ඔබතුමා කියන විදිහට මන්ත්‍රීවරු කැමති වෙනවද නැද්ද කියන එක යන්න ඒ ඕවර්සයිට් කමිටියක එකඟ වෙනවද නැද්ද කියන එක මම දන්නේ. අපි කතා කළා.
ඔබතුමා දන්නේ නැහැ කියන එක වැරදිනේ.
ඔබතුම කතා කළා.
ඔබතුමාට ඕඩුනාව දන්නේ
මොනව කරුණාද කියලා.
කරන්න ඕනේ නැතුනම දන්නේ නැහැ කියනවා. ඒක වැරදිනේ. ඔබතුමා කතානායක. ඔබතුමාට පාර්ලිමේන්තුව බලය දෙනවා
කියලා කළා. ඔබතුමාගේ ප්‍රශ්නය විවාදයේදී ගන්නද? ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් ඔබතුමා මේ විදුලි බල පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සහ යෝජනා මේ සභාවට ඉදිරිපත් කළා. ඔබතුමාටම පේනවා ඇති ඔබතුමා පටන් ගත්තෙම ඒ තීන්දුව කියවීමෙන් සමස්තයක් හැටියට ගත් කල මේ පනත පිළිබඳව බරපතල ගැටලු තිබෙන. ඒ නිසා තමයි කියන්නේ ස්පෙෂල් මෙජොරිටි එකකට 3-2 යා යුතුයි කියන එක. අපි හැමෝම දන්නවා රජයට 3-2 නැහැ. ඒක තමයි සත්‍ය කතාව. මම යෝජනාවක් කරන ඔබතුමාට මේක කලබලයට බ්‍රහස්පතින්දා දවසේම ගේන්නේ නැතුව තව දුරටත් මේකේ තියෙන අඩුපාඩුකම් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ තිබෙන යෝජනා ටික විධිමත්ව පරිශීලනය කරලා මේක අපි ඉදිරි දිනකට යහපත් විදිහට මේ තීන්දුව ගමු මේක කලබලයට බ්‍රහස්පතින්දාට ගෙනල්ලා සම්පූර්ණ අච්චාරුවක් කරගන්නේ නැතුව මගේ යෝජනාව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ තිබෙන observations ඒ වගේම නිර්දේශ පරිශීලනය කරලා ඒව ගැන අවබෝධයක් ලබාගෙන විශේෂයෙන්ම මේ රටේ ජනතාවට අඩු විදුලි ඒකකයකට අය කරන ප්‍රමාණය අඩුම මිලකට කාර්යක්ෂමව ඒ වගේම විදුලි බල ශේෂ්ත්‍රය පාඩු නොලබා පවත්වාගෙන යා හැකි ප්‍රශස්ත ක්‍රමවේදයකට යන්නේ කොහොමද කියන එක ගැන මේට වැඩිය අපි පොඩි වෙලාවක් අරගෙන පොඩි කාලයක් අරගෙන මේව පරිශීලනය කරලා අඩුපාඩුකම් හොයලා බලලා
හරි
අඩුපාඩුකම් මගහරවාගෙන අපි මේක ඉදිරියට ගෙන යමු. ඒ නිසා මගේ යෝජනාව බ්‍රහස්පතින්දාට මේක ගේන එක නොවේයි කරුණා කරලා මේක තව දුරටත් පරිශීලනය කරලා කරුණු කාරණා අවබෝධ කරගෙන වැඩ කටයුතු කරමුයි කියලා මම යෝජනා කරා.
කතා කරලා තියෙන දු කරගන්න. ඔව් ගරු ඇමතුමා මොකද කියන්නේ?
ගරු කථානායකතුමනි දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු අර්ථකථනය වැරදි විදියට විපක්ෂ නායකතුමා විසින් අර්ථකථනය කරනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබතුමා කියවපු ඒ තීන්දුවේ තියෙන්නේ ව්‍යවස්ථානුකූලට ව්‍යවස්ථාවට අනුකූල නොවන උනත් සංශෝධනය කිරීමෙන් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා මෙතුමා සංශෝධන පිළිබඳව දන්නේ නැහැ. මේට වැඩි සංශෝධන මේ පාර්ලිමේන්තුවේ විවිධ පනත්වලට අවිල්ල තියෙනවා. දැන් ඔබතුමා කියුවේ මට මතක විදියට සංශෝධන 12ක් පිළිබඳව. ඒ සංශෝධන 12න් ඔබතුමා කියපු එක සංශෝධනයක්වත් තිබුණ නැහැ. මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා සංශෝධනය කරනවා නම්. ඒ නිසා ඒක අපි දෙන්න අද බලශක්ති කමිටුවට ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණයට අපි විසින් එකඟ වෙච්ච සංශෝධන තියෙනවා නඩුව අහපු අවස්ථාවේදී. ඒ වගේ මන් දන්නේ කිරියල් ලැබුත්තුවා කොහෙද කියන්නේ කියලා විකිනීමක් පිළිබඳව විකිනීමක් කියන එක කොහෙද කියන එක පාර්ලිමේන්තුවේ මේ පනත ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න කියන්නේ විශේෂයෙන්ම ඔබතුමන්ලගේ මම දන්නේ ඔබතුමන්ලගේ ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක ඇතුලේ සමගි ජන බලවේගයේ මේ කාරණා තමයි සඳහන් කරලා තියෙන්නේ ඔබතුමන්ලා අකමැතිද ඔබතුමන්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනකින් ඉදිරිපත් කළා තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මෙන්න මේක කරනවා කියලා හැබැයි ඒක අපි ඉදිරිපත් කළේ වැඩේ ක්‍රියාත්මක කරනකට ඔබතුමන්ලා ඊට ඉස්සෙල්ලා විරුද්ධ වෙනවා මොකක්ද මේක
ඔබතුමන්ලා ඉන්නේ
ඔබතුමන්ලා කථානායකතුමනි
විපක්ෂ නායකතුමන්නේ
මේ අර කථානායකතුමනි මේක කඩිනමින් ගෙනාපු කටයුත්තකුත් නෙවෙයි මේක අවුරුදු එකහමාරක් අවුරුදු එකහමාරක් මේ පාර්ලිමේන්තුවේ විවිධ ආයතනවල අපේ පාර්ශවකරුවන් විවිධ දෙනත් එක්ක සාකච්ඡා කරලා අපි මීට පෙර සති 3කට පෙර පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ටම ආරාධනා කරා මේ පිළිබඳව කටයුතු කරන්නත් එන්න කියලා. අධිකරණයේ නඩු කටයුතු 12ක් තිබුණා. ඒ සියලු දේ අවසන් කරලා නීත්‍යානුකූලව මේක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඉදිරි කොටයුතු නීත්‍යානුකූලව යන්න දෙන්න. 6 වෙනිදාට විවාදෙට නියමිතලා තියෙනවා. ආණ්ඩුව හැටියට අපි සූදානම් 6 වෙනිදා විවාදෙටත් 6 වෙනිදා ඒ සඳහා අවශ්‍ය ඡන්දයත් ගන්න සූදානම් ඔබතුමා කලබල වෙන්න එපා ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය පිළිබඳව. ඔබතුමන්ලා කොහොමත් විරුද්ධයි. විරුද්ධ කට්ටිය කොහොමත් විරුද්ධයි. ඒ නිසා ආණ්ඩුව පක්ෂ ඡන්දෙක අපි බලා ගන්නම් ඔබතුමන්ලා විරුද්ධ නොවන විරුද්ධ වෙන්න.
ඔව්. මම එකක් පැහැදිලිව කියන්න කැමතියි බ්ලූ ප්‍රින්ට් එකේ කිසිම තැනක විකුණා දැමීම ගැන සඳහන් කරලා නැහැ. එහෙම දෙයක් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ පාරිභෝගිකයාට විදුලි පාරිභෝගිකයාට අඩුම මිලකට අඩුම පිරිවැයකට සාධාරණ ක්‍රමවේදයක් තුල කාර්යක්ෂම විදුලිය සැපීමේ අයිති අපිට තියෙනවා. ඒකයි කරන්නේ. ගරු කථානායකතුමා මම යෝජනා කරනවා මේ කඩිමුඩියේ කලබලයට
හරි
මේ බ්‍රහස්පතින්දාට මේක ගේන්නේ නැතුව
ඔබතුමා යෝජනාව කළානේ
මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ යෝජනා පරිශීලනය කරලා මේ එක එක්කෙනාට තියෙන කඩිකුලප්පුවට මේ රටේ මේ විදුලි බල ශේෂ්ත්‍රයේ සංශෝධනය කරන්න දෙන්න බෑ ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා
මැදිහත් වෙන්න මේ කාරණාවට මැදිහත් වෙලා අපි පොඩි කාලයක් අරගෙන මේව පරිශීලනය කරලා මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රය මේ කුණු කොල්ලට විකුණා දමන මේ කුමන්ත්‍රණය අපි පරාජය කරනවා අනිවාර්යෙන්ම. ඒ නිසා පැහැදිලිවම මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාගෙන් කරුණා කරලා බ්‍රහස්පතින්ද මේක සාකච්ඡාවට ගන්න නැතුව
අපි වෙන කතා කරගන්න. ඔව් දැන් ඔබතුමා කිව්වනේ ඔ විමල් විරවංශ මහත්තුමා
ගරු කථානායකතුමනි, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට. මීට කලින් අවස්ථාවක ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටියා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ගැන සාකච්ඡා කරන අවස්ථාවක් දෙන්න කියලා ඔබතුමායි අවස්ථාව දුන්නා. ඒ ගැන පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ගරු කථානායකතුමනි, මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණේ ඇතැම් කරුණු ජනමත විචාරණවලට යොමු විය යුතුයි කියලා කියනවා. ගොඩක් ඒවා විශේෂ බහුතරයට යොමු විය යුතුයි කියනවා. ඒවා එසේ නොවෙන්න නම් මෙසේ සංශෝධනය විය යුතුයි කියනවා. මේ මම කියන්නේ මේක සාමාන්‍ය කාරණයක් පිළිබඳ පනතක් නෙවෙයි ගරු ඇමතුමා. මේක ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ පනතක්. මේක රටේ අනාගතය පිළිබඳ බෙහෙවින් බලපාන පනතක්. ඒ නිසා මම කියන්නේ වෙනත් පනතක් නම් ඔබතුමා කියනවා වගේ සංශෝධන 12යි තියෙන්නේ, අපිට ඕක ඔය කියන විදිහට කරත හැකි. හැබැයි මේකේ අපි ඊටාම උවමනාවෙන් අධ්‍යයනය කළ යුතු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තියෙන මඟ පෙන්වීම ගැන. මොකද මීට කලිනුත් මේ සභාවේ විවාදයට ලක් වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මඟ පෙන්වීම නිවැරදිව අනුගමනය නොකර ඇතැම් පනත් සම්මත කරා කියලා. එහෙම කරයි කියලා පස්සේ අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න නීතිමය බලයකුත් නැහැ. ඉතින් ඒ නිසා කරුණාකරලා ගරු කථානායකතුමනි, ඉන්දියාවේ නම් ඒ බලය තියෙනවා. ඉන්දියාවේ පුළුවන් පාර්ලිමේන්තුවේ පනත සම්මත කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීමට අනුකූල නොවන විදියට නම් සම්මත කරලා තියෙන්නේ. අපිට අයිතියක් ලැබෙනවා රටවැසියට නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. අපට ඒ බලය නැහැ. ඒ නිසයි අපි මේ කියන්නේ මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මඟ පෙන්වීම නිසි පරිදි ඉටු කරලා මේ පනත සම්මත කරගන්න. ඒක අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කියන්නේ කරුණා කරලා ඒකට අවස්ථාව දෙන්න. ඒක මේ සතිය ඇතුළත ඔය කියන සම්මත කරන ක්‍රියාවලියෙන් නියමානුකූලව ඒක කරන්න වෙන්නේ නැහැ. අපට ඒ සඳහා නිවැරදිව අධ්‍යයනය කරලා පරිශීලනය කරලා මොකද්ද දීපු මඟ පෙන්වීම, ඒක කෙසේද විය යුත්තේ කියන එක ගැන හොඳ අදහසකට ඇවිල්ලා මේ විවාදය ගන්න. ඒ විවාදය ගන්න ඒකට එකගයි. හැබැයි මේ සතිය නැතුව ඒක ඊළඟ සතියට කල් දාලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයයි පනතයි දෙක එකට තියලා සංසන්දනය කරලා ඒක අපට අධ්‍යයනය කරන්න අවස්ථාව දෙන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ.
ඒක තමයි
මහජන නියෝජිතයෝ හැටියට.
ඉතින් විපක්ෂ නායකතුමත් ඉල්ලනවා, ඔබතුමත් ඉල්ලනවා, ඔබ මේ චන්දිමීරක්කොඩි මන්තුමා මොකද කියන්නේ?
කථානායකතුමනි, අපි ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා කලින් කිව්වා ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කියලා. දැන් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඔබතුමා විසින් කියවන ලද ඩිටර්මිනේෂන් එකේ පැහැදිලිව කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට මෙම පනත පටහැනියි කියලා. 12.1 වගන්තිය කියන්නේ සමානාත්මතාවය. ඉතින් මේ රටේ මහජනතාවගේ සමානාත්මතාවයට පටහැනිව පනතක් ඉදිරිපත් කරා කියන එක දැන් පිළිගන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ බැරෑරුම් ආකාරයක ඩිටර්මිනේෂන් එකක් සුප්‍රීම් උසාවිය මෑත කාලයේ ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අපි මහජන නියෝජිතයෝ කරුණා කළා මහජනතාවගේ පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට හැකිවන පරිදි මේ පනත සංශෝධනය කරන්න ඉඩ දෙන්න. අපිටත් ඕන සංශෝධනය කරන්න. ඒකට පක්ෂයි.
ඒකනේ විපක්ෂ නායකතුමයි ඉමල් විරවස මන්ත්‍රීමයි දෙන්නම ඉල්ලන්නේ. දැන් ඔබතුමත් ඉල්ලනවා. හරි, ජයසේකර මන්ත්‍රීමා මොකද කියන්නේ?
මම මේ ඔවර්සයිට් කමිටි එකේ මෙම්බර් කෙනෙක් විදිහට මේක කතා කරන්නේ.
ඔව්.
මොකද හේතුව දැන් අද දවල් එකට මේක දාලා තියෙන්නේ. එතකොට මේකේ බොහොම පැහැදිලිව අපිට දවස් ටිකේම අපිට කරුණු දැක්වුවා විවිධ අය මේ කන්සල්ටේෂන් එකක් නැත්නම් මත විමසුමක් එක එක්කෙනාගේ අදහස් ගැනීමක් පෞගිය කාලේ සිද්ධ වෙලා නැහැයි කියන එක. එතකොට ඒගොල්ලන්ගේ විවිධ අර්බුද තියෙනවා, ප්‍රශ්න තියෙනවා. අපි අමතුමාගේ හදිස්සි අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේක ගරු කථානායකතුමනි අද අපිට සාකච්ඡා කරලා අදම ඉවර කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ විශේෂයෙන් සභානායකතුමාගෙනුත් අපි මේක සම්මත කරන්න කැමති. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ තියෙන ප්‍රශ්න ටික බේරගමු. අපි මේ පනතට විරුද්ධව කතා කරනව නෙමෙයි. ඒ නිසා හදිස්සියේ අර විමල් ඇමතුමා කිව්වා වගේ ගරු කථානායකතුමා බලශක්තිය මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් හෝ මේ අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි, ඇමතිගේ ප්‍රශ්නයකුත් නෙමෙයි, මේ රටේ අනාගත දරුවන්ගේ ප්‍රශ්නයක්. මේකට මේකට අත්තර ඉරණම පිළිබඳව අපි සියලු දෙනාටම වගකීමක්
තියෙනවා.
ඒ නිසා අර කතානායකතුමා මං ඉල්ලන්නේ මේ ඈත් එක සාකච්ඡා කරලා මේක නිවැරදිව කරන්න අපිට පොඩි කාලවකවානුවක් දෙන්න.
මේ සියලුම මන්ත්‍රීවරයෝ එකහෙලා ඉල්ලන්නේ
මේක කතා කරලා ඉවර කරන්න දෙන්න.
මෙන්න මෙන්න ඉල්ලන්න ඕනේ. දැන් ඒක විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළා. මේ ආණ්ඩු පක්ෂයත් එක්ක කතා කරලා ඒක තීන්දුවක් ගන්න. ඔව් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා.
නායකතුමනි දැන් ඔබතුමා එක කාලයක් වෙනකන් අපිට මේ නඩු තීන්දුව ලබා දුන්නා. දැන් මේ ඔබතුමා දැන් කඩදාසි ප්‍රශ්නයක්ද මන් දන්නේ මේ රටේ මේ මෙච්චර මේ පාර්ලිමේන්තුවේ මුද්‍රණය කරන එක මේ වැදගත් පනතක් සම්බන්ධයෙන් කටුම්පතක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් මුද්‍රණය කළා අපේ 225ට දෙන්න බැරි නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. දැන් ඔබතුමා මේ හැන්සාඩ් එකේ පළ කරනවා කියලා කියනවා. කතානායකතුමනි බලන්න මේක කණ්ණාඩි දාලවත් අනු මේක කියවන්න පුළුවන්ද මේ 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 කලින් නඩු තීන්දුව අන්සාඩ් එකේ වාර්තාව පළවෙනි කියව
සම්ප්‍රදාය තේරුම් ගන්න මෙතනින් හෙට තමයි දැන් ඔබතුමා අද දවසේ තමයි ඔබතුමාට ලැබෙන්නේ ඒක
ලැබෙන්නේ නැහෙනි කතානේ නෑ කලින් දුන්නේ
ඔබතුමායි කලින් ඔබතුමායි ගෙදරට
නෑ නෑ මෙතෙන්ට දුන්නේ ඔබතුමා නෙවෙත්තුවා ඒක කලින් නෙවෙත්තුව ලබා දෙනවනම් අපි කෘතඥ
වෙනවා හරි දෙනකම් ඉන්න
අපර කහන්න හන්සාඩ් හරි හන්සාඩ් වාර්තාව බලන්න කියවන්න පුළුවන්ද
ඔබතුමා මේ ප්‍රශ්නයක් අරගෙන මේ වැඩන්නේ
නෑ නෑ මේ හන්සාඩ් වාර්තාව නඩු තීන්දුව පළ කරනකොට කතානායකතුමා කරුණාකරලා කියවන්න පුළුවන් විදිහට පළ කරන්න.
අද දෙනවා හොඳින්
කියන්න. හරි ඒක කතානායකතුමනි දැන් අද දීලා කොහොමද කාරක සභාව
ඇස්සේ නිමල්ලන් සමන්තිතුමා
කියන්නේ. කතානායකතුමා.
ඔව්. එමුතුමා. මොනවද ඔඩවනවද මන් දන්නේ? සභානායකතුමා.
මට මයික් එක නැහැ. ගරු කතානායකතුමනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරන ක්‍රමවේදය තමයි මේ පනතට අදාළ කරලා තියෙන්නේ. ගරු කතානායකතුමනි පනතක් සම්මත කිරීමේදී ආණ්ඩු ව්‍යවස්ථාවේ 121 වගන්ති යටතේ පනත් කෙටුම්පත් පිළිබඳ ආණ්ඩු ව්‍යවස්ථා අධිකරණ බලය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කිරීම යටතේ තමයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙන්නේ. ඕනෑම පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයන් ලැබුණාම ඒ නිර්දේශයන් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය සමහර වගන්ති වලට කියනවා පනතක ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. සමහර ඒවට කියනවා තුනෙන් දෙක විශේෂ බහුතරයක් ඕනේ කියලා. සමහර ඒවට කියනවා මෙන්න මේ ඒ මග පෙන්වීමක් කරනවා. ඒක මග පෙන්වීමෙන් කරන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට ඒ මග පෙන්වීම අනුව කටයුතු කරන්න තමයි මේ සෙක්ටරල් ඕවර්සයිට් කමිටි එක සූදානම් කරලා තියෙන්නේ. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම අනුව සෙක්ටරල් ඕවර්සයිට් කමිටි එකට ගිහිල්ලා එතෙන්දී ගරු ඇමතුමා අපේක්ෂා කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම අනුව සංශෝධනය විය යුතු ඒ කියන්නේ සාමාන්‍ය බහුතරයක්කින් සම්මත කරන්න පුළුවන් විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ආකාරයට ඒ සංශෝධන ටික ඉදිරිපත් කරනවා. ඒ සංශෝධන ඉදිරිපත් කළාන් පස්සේ ඒක අනුමැතිය ලබාගෙන ඒ ටික තමයි කොමිටි අවස්ථාවට මෙතෙන්ට ගේන්නේ. ඒක පැහැදිලිව තියෙනවා අංක අවස්ථාවේ 78.3 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මග පෙන්වීමක් කළාම 78.3 යටතේ ඒ තින හරයෙන් බැහැර වෙන්න බෑ සංශෝධනයට. එතකොට අන්නේ කාරණය තමයි අද සෙක්ටරල් ඕවර්සයිට් කමිටියේදී සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සලකා බලන්නේ විවාදයේ සහ කමිටු අවස්ථාවේදී. එතකොට මේ ප්‍රොසීජර් එකට යටත්ව තමයි අපි පක්ෂනායක රැස්වීමේදී එකඟුණේ 6 වෙනිදාට රාස්පන්දට මේක විවාදයට ගන්න. එතකොට අද මේ ඩිටර්මිනේෂන් එක ඔබතුමා විසින් කියවන ලැබුවාන් පස්සේ සෑම ගරු මන්ත්‍රීවරයෙකුටම මේ පිටපතක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ පිටපතත් එක්ක මූලික පනත පිළිබඳව සංසන්දනය කරගන්න පුළුවන් ඒ වගන්ත ටික හරියට වුණාද නැද්ද කියන කාරණේ. ඉතින් ඒ ටික සෙක්ටරල් ඕවර්සයිට් කමිටියේදී සාකච්ඡා කළා. කමිටු අවස්ථාවේ ගෙන්න කල් තිනවා. දැන් අද අඟහරුවාදා. කෙට බදාදා. අනිද්දා බ්‍රහස්පතින්දා. එතකොට ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නයි මේ කටයුතු කරගෙන යන්නේ. ඒක මන්ත්‍රීතුමාට තමන්ට පුළුවන් ආකාරයෙන් ඒක කරනවා. ඒක වෙනසක් නෑ. නෑ ඒක මට පුළුවන්ද බැරිද කියන එකයි ඔබට පුතුමාට පුළුවන්ද බැරිද කියන එකයි නෙමෙයි ප්‍රශ්නය. අපි ක්‍රමවේදය අනුගමනය කරන්නේ ඒකට අපි අනුගත වෙන්නේ.
ඔව් ගරු එමෙතුමා කියන්නේ.
ගරු කතානායකතුමනි මේක ඔබතුමා ඉදිරිපත් කරන්න
ආංශික අධීක්ෂණ කාර්ය සභාවට මේ ගෙවිඳු කුමාරතුංග මන්තුමා කියන විදිහට මේ පිටු 60 ගානක දීලා තියෙන නඩු තීන්දුව නෙවෙයි නඩු තීන්දුව තියෙන පිටු 3යි ඔබතුමාට කියව ගන්න බැරි නම් ඒක කියන්න මේ පිටු 60 ගානක ලියලා තියෙන වෙච්ච සිද්ධිය නඩුව කතා කරපු කරුණු ගරු කතානායකතුමනි අපි එකඟ වෙච්ච කාරණා ගණනාවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු අහන අවස්ථාවේ නීතිපතිවර හරහා සුසිල් ප්‍රේමදාන්ත සභානායකතුමා කිව්ව ආකාරයට ගරු කතානායකතුමනි යම් කිසි දෙයක් වටහින්නම් අපිට ඒක කරන්න බෑ අපි ශ්‍රේෂ්ඨාධිකරණේ ලබා දීලා තියෙන නිගමනයක් තියෙනවා ඒ නිගමනය අනුව කටයුතු කරන්න තමයි විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශයට අපි කටයුතු කරන්නේ ඊට පිට දෙයක් වෙනවා නම් ගරු කතානායකතුමනි අර කියන විදියට නැවත වතාවක් ඉදිරිපත් කරලා අපි එන්න ඒ නිසා මේක බලශක්ති කමිටුව ඉදිරිපත් කරන්න කොහොමත් ගරු කතානායකතුමනි විරුද්ධ කට්ටිය කොහොමත් මේකට විරුද්ධයි ලබන සතිය ගෙනාවත් විරුද්ධයි ලබන මාසෙ ගෙනාවත් විරුද්ධයි ඒ නිසා මේ විරුද්ධ කට්ටිය කොහොමත් විරුද්ධයි ගරු කතානායකතුමනි ඒක අපේ ආණ්ඩුවේ කටයුත්ත කරගන්න දෙන්න
පස්වෙන්දර
කතානායකතුමනි ඔබතුමාට කවුරු හරි මන්ත්‍රීවරයෙක් චෝදනාවක් එල්ල කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඔබතුමා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපේ මේසෙ උඩ තියලා ඒක අපිට කියවන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඒක ගරු කතානායකතුමනි ඒ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ නොදැනුවත්ව තමයි මේ මන්ත්‍රීතුමාලා කතා කරන්නේ ඊළඟට ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අද මේ පවතින ක්‍රමවේදයෙන් වෙනසක් සිදු වෙලා තරගකාරීත්වය ඇති වෙලා මේ දැනට තියෙන ඒකාධිකාරිය තුල ජනතාව මහත් පීඩාවකට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට අවශ්‍ය අඩු පිරිවැයකින් ඔවුන්ට යන වියදම අඩු කරගන්න. එතකොට ගරු කතානායකතුමනි මේ පවතින තත්ත්වය තුල පොඩිනක මම බාධා කරන්නේ නැහැ. මට පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. මේ පවතින තත්ත්වය තුල ගරු කතානායකතුමනි ඔබතුමා බලන්න මේ විරුද්ධව මේ සඳහා කතා කරන්නේ කවුද කියලා. මේ මා අවුරුදු දෙකටම අපි නීති රාශියක් අරගෙන ආවා. මේ නීති රාශිය තුල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු නිර්දේශ තියෙනවා. අපි මේ නිර්දේශ වලින් පරිබාහිරව කටයුතු කරේ නැහැ රජයක් හැටියට. හැම අවස්ථාවකදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයට අනුව තමයි මේ පාර්ලිමේන්තුවේ අපි බලත් සම්මත කරේ. ඊළඟට ගරු කතානායකතුමනි පොඩි මට අවසන් ගන්න දෙ. ගරු කතානායකතුමනි මේ දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි මේ රටට විනාශයක් කරනවද නැද්ද කියන එක තව වරක් තහවුරු කරන්න ඉස්සෙල්ලා මං හිතන්නේ අපි නිවැරදි ක්‍රමයේ පිළිබඳ අවබෝධ කරගන්න ඕනේ. ලෝකේ රටවල් යන ක්‍රමයට පරිබාහිරව ලංකාවට යන්න බෑ. ඒ හින්දා ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීතුමා කවදාවත් මේ සභාවට ඇවිල්ලා වටිනා දෙයක් කිව්වේ නැහැ ගරු කතානායකතුමනි. ඔවුන්ට තියෙනවා මානසික ඔවුන්ගේ සෙට් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ඒකෙන් එහාට හිතන්න එකක්ද කල්පනා කරන්න
නැහැ. ඒ
හින්දා මේ පනත් කල් දාන්න බෑ. මේවා අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි. වෙනස්කම් මොනවාද කියලා බලලා අදාළව නීති අනුකූලව වෙනස්කම් ටික කරලා සම්මත කළ යුතුයි.
නිමල්ලන්සවත් මන්ත්‍රීතුමා ඉක්මන කියන්නේ.
ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි. මේ වගේ බුරුණා ගරු කතානායකතුමනි පොඩ නවත්තන්න කියන්නේ කතා කරන්න දෙන්න කියනකෝ හැමතිස්සම බුරුණා වගේ මෙතන ඇවිල්ලා ඒ නිසා ගරු කතානායකතුමනි ඉතාමත් පෑදිලිව අපේ සභානායකතුමා මේක විපක්ෂයේ ඉල්ලපු දේ දෙන්නම් කුවා ඕසයිඩ් කමිටියට දාන්නම් කුවා ශ්‍රේෂ්ඨාධිකරණ දීලා තියෙන මතය අනුව ගරු ඇමතුමා කුවා වැඩ කරන්නම් කියලා එතකොට සභාවේ නීති රීති අනුව ඔබතුමාද මෙතන ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඒට ඇන්සාඩ් ගත වෙලා මන්ත්‍රීවරුන්ට ලැබෙන්න සැලැස්සෙනවා මේ පනත සම්මත වුණාම මේ රටේ පාරිභෝගිකයන්ට තමයි වාසිය ලැබෙන්නේ ඒ ලැබෙන වාසිය නවත්තන්න තමයි මේ විපක්ෂය ආයතන්නේ ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට මේ පනත එකඉක්මනින් සම්මත කරලා පාරිභෝගිකයන්ට සහන ලබා දෙන්න
කතානායකතුමා මේක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි ඊට කලින් කියන්න ඕනේ සමග ජන බලවේගයේ බ්ලූ ප්‍රින්ට් එකේ මේ අවශ්‍ය සංශෝධන කරන්න ඕනේ කියලා අපි පිළි අරගෙන තියෙනවා ඒක දෙකක් නෑ හරි අපි මේ ලිම්මැඩියෝ නෙමෙයි අපි ගල් යුගේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි අපි දන්නවා අනාගතයට කොයි වගේ ව්‍යුහයක්ද අවශ්‍ය කියලා හැබැයි මෙතන තියෙන්නේ ගරු ඇමතුමා යම් සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා මේකේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එම ද බිල් ඉස් Bill as a whole is inconsistent with the constitution කියලා කියනවා. The bill as a whole is inconsistent with the constitution. Yeah, I know. What I'm saying is, no. Listen to what we have to say, Honorable Minister. What the Honorable Kiriyalla is saying is, let us have the sectoral oversight committee over 2 days. Let's do it today. Let's do it tomorrow. Right? And let's have it for 2 days.
Honorable member, all these problems could be settled amicably. There is no difficulty. If you want to have another date, have it. Finish.
No. So that is what the honorable member is asking for.
Same as Singhmanthuma.
ඇත්තටම හර්ෂ මන්ත්‍රීතුමා දැන් කියපු කාරණේ ඇත්ත. ඔබතුමාලගේ බ්ලූ ප්‍රින්ට් එකේ ඔබතුමාලා කොහොමද මේ බලශක්තිය හැසිරවීම සම්බන්ධයෙන් නීති ගෙනීම සම්බන්ධයෙන් ඔබතුමා කතා කරනවා. ඔබතුමා ඇත්තට කියන එක හරි ලිම්මැඩි මානසිකත්වය තුළ මේ රටට ඉස්සරහට යන්න බෑ. හැබැයි ඔබතුමා පිළිගත්තට ඔබතුමාගේ නායකයා වෙච්ච විපක්ෂ නායකතුමා ඒක පිළිගන්නේ නැහැ. ඒ හින්දා
සේමලිංගමතුමා
කවදාවත් දවස් දෙකක් අපි සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කළා හයවැනිලා විවාදයට අරගෙන අපි සම්මත කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරමු.
තවත් ගැටුමකට යන්නේ නැතුව මේක මෙතන ඉවර කරමු. ඔව් හංශබන්තුමා.
මතනේ ගරු කතානායකතුමනේ අපේ පක්ෂයේ නායකතුමා විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් පොඩකට කලින් නැගිටලා කිව්වා මේ ශේස්ත්‍රයේ නොයෙකුත් වෙනස්කම් සිද්ධ කළ යුතුයි කියලා. හරි අපි ඒක පිළිගන්නවා. හරි නමුත් මෙතන තියෙන්නේ මේක කරන විදිය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා.
ඉතින්
අපි සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු
වෙනවා.
එතකොට ඒ නිසා මේක අපිට සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්.
ගරු
කතානායකතුමනි අර හර්ෂ දිසිල්ලා මැතිතුමා මේ ඩිටර්මිනේෂන් එක එක වචනයක් කියලා නැවැත්තුවා. ඒක මම හිතන්නේ මිස්ලීඩ් වෙනවා මිනිස්සුන්ට. මේක කියන්නේ the bill is as a whole is inconsistent with article 12(1) of the constitution and shall only be passed by the special majority of parliament required under article 84(2). This inconsistency shall however cease if clause 1(2) and 1(3) are amended as follows. ඉතින් ගරු කතානායකතුමනි මට නම් පේන්නේ නැහැ මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මේ සුප්‍රීම කෝට් එකේ දීලා තියෙනක අපි පිළිගන්න කැමති නම් ඒක ඒකෙන් ඒ ඉන්කන්සිස්ටන්සි එක නැති වෙනවා නම් මොකද තියෙන ප්‍රශ්නේ? මම දන්නේ
නැහැ.
හරි ගරු කතානායකතුමනි
6
වෙනදා ගරු කතානායකතුමනි 6 වෙනදා
ඔන්න පොඩ ඉවර කරමු. ඈ
ගරු කතානායකතුමනි 6 වෙනදා දැන් මේකට විවාදෙට දින අපි සූදානම් කරලා තියෙනවා. මම දන්න විදියට විපක්ෂ නායකතුමාටවත් අඩුමතරමේ 6 වෙනදා වෙන වැඩක් නැහැ. මම දන්නේ අර විවාදේ දාගත්තද කියලා 6 වෙනදා ඒක තියෙනවා නම් මොකක් හරි ඒකට සූදානම් වෙන්න කාලය ඉල්ලනවා නම් ඒක සාධාරණයි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමයි විවාදේ 6 වෙනදා තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දන්න විදියට දැන් තියෙන මේක විතරයි. විවාදනොත් මග ඇරලා තියෙන්නේ විදුලි බල විවාදනොත් මග ඇරලා තියෙන්නේ ජනාධිපතිවරණ විවාදනොත් මග ඇරලා තියෙන්නේ.
හරි බොහොම ස්තුති. ඔව් විමල් විරෝධමන්තුමයි ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි මම ඉතාම කෙටියෙන් කියන්නේ ගරු කතානායකතුමනි මම පළමුවෙන්ම විරෝධය පළ කරනවා මේ බිස්නස් කමිටියකේ සහභාගී වෙන විපක්ෂයයට මේ විවාදයේ අඩුගානේ දවස් දෙකක්වත් ගත යුතුව තිබුණා. මේක ඊටාම සංවේදී කාරණයක්. මොකද රටේ බලශක්තිය ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්. අපි පක්ෂ වුණත් විපක්ෂ වුණත් මේ විවාදයේ දින දෙකක්වත් ගත යුතුව තිබුණා. ඒක තමයි අපේ නියෝජනයක් එතන නැහැ. මේ තනි දවසකට අරගෙන අපේ මන්ත්‍රීවරු 13කට විතර අන්තිමට හම්බෙන්නේ විනාඩි 7ව 2යි. මේ වගේ ප්‍රශ්නයක් ගැන අපට කතා කරන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නැහැ. අංක 1 1 2 ගරු ඇමතිතුමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මේ නිගමනය ඔබතුමා සරල කොට තකනවා නම් මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. අපට මේ දැන් අපි දන්නවා බලශක්තිය කියන්නේ රටක් පාලනය කරන ටූල් එකක්. සිකීමේ ඉන්දියාව පාලනය කරන්නේ බලශක්තිය කියන ටූල් එකෙන්. තව ඕනතරම් උදාහරණ කියන්න පුළුවන්. අදානි ඉන්දියාවට විකුණන සුනිත්‍ය බලශක්ති ඒකකයේ රුපියල් 3යි ගානට විකුණන එක ලංකාවේ දැන් විකුණන්නේ එකඟ වෙලා තියෙන රුපියල් 13යි ගානට. එතකොට මේ පිරිවැය අඩු වෙනවයි කියන කතාවක මිත්‍යා කතාවක්. ඒ නිසා ගරු කතානායකතුමනි මේකේ එතුමන්ලගේ මතයයි අපේ මතයයි දෙකක් තියෙනවා. මම ඉල්ලනවා කරුණා කරලා හරි මේ සතියේ කරනවා නම් අඩුම තරමේ අපිට දින දෙකක් දෙන්න. අපිට දින දෙකක් දෙන්න. අඩුම තරමේ අපිට දින දෙකක් දෙන්න.
හරි.
මේ සතිය කරනවා නම් අපිට දින දෙකක් දෙන්න. දින දෙකකට විවාදයක් දෙන්න.
හරි. ඒක
දින දෙකක විවාදයක් දෙන්න. ඒක සාධාරණ ඉල්ලීමක්.
සභානායකතුමා.
ඒක සාධාරණ ඉල්ලීමක්. දින දෙකක විවාදයක් දෙන්න අපිට. දින දෙකක කාලයක් දෙන්න. ඒ දින දෙකක කාලය අපිට මේ ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ කතා කරන්න තියෙන අයිතිය නිදහස නැති කරන්න එපා. විනාඩි 7 කෑලි දෙකකින් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් ගැන අපට අපේ මතය පළ කරන්න
බෑ.
කතානායකතුමනි දැන් මේ මේ මෙතන මේ විවාදය තුළ විදුලි බල මණ්ඩලය සම්බන්ධව ඇමතුමත් රාජ්‍ය මුදල් ඇමතුමත් අදහස් දැක්වුවා. ප්‍රධානම දේ තමයි කතානායකතුමනි මෙතුමන්ලට හම්බෙච්ච ජනමතය ඇවිල්ලා සෞභාග්‍ය දැක්මේ මේක නෑ. එතකොට සෞභාග්‍ය දැක්ම ජනමතය ආපු උදවිය අද මේ වෙන දෙයක් කරනවා.
විශේෂයෙන්ම බහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුවට ලිපියක් යවලා කිව්වා රජයේ දේපොළ විකුණන්න මේ යන ප්‍රතිපත්තියට අපේ කරන නැහැ කියන එක. නාමල් රාජපක්ෂ කතානායකව විනාඩියයි. නාමල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා ජාතික සංවිධායක පොහොට්ටුවේ. මම අහනවා ඔබතුමාගේ මතය දැන් මේ කියන්න.
ඔය විවාදෙ දිගන්න.
ඔබතුමාගේ මතය මේ දැන් කියන්න. මේක දෙකම දෙන්න
විවාදෙ. හරි. විවාදෙ දිගන්න. ඔව්. ඇයි ජයසේකර මන්ත්‍රීතුමා මොකද කියන්නේ?
කරු කතානායකතුමනි අපි මේ ඉල්ලන්නේ වෙන එකක් නෙමෙයි. අපි දිගින් දිගටම මේ අපි ඉල්ලුව ඔබතුමාගෙනොත් මේ විපක්ෂේ ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් අපිට එක්කෙනෙකුට දෙන්නෙකුට යන්න දෙන්න කියලා මේ 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 බිස්නස් කමිටියකට. මොකද හේතුව කරු කතානායකතුමා අපි මේ කාටවත් වැරද්දක් කියනව නෙවෙයි අපිට විනාඩි 3 4යි හම්බෙන්නේ. එතකොට අපි කියන්නේ මේක පළවෙනි දේ තමයි මේකේ තියෙන ප්‍රශ්න ටික කතා කරමු. දෙවෙනි දේ එක කරු කතානායකතුමා මේක විවාදයක් නිවැරදි විදිහට කරමු. මොකද හේතුව කරු කතානායකතුමා බලන්න මේ පනත ඉක්මනින් සම්මත කරගන්න මේගොල්ලන්ට සමහර කටයුතු උමනා කරලා තියෙන්නේ මේ විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. උමනා වෙලා තියෙන්නේ කරු කතානායකතුමා ඊයේ කියන්නේ හෙට උදේ මේක සම්මත කරගන්න කලින් අද තිබුණොත් අද රෑ ඇවිල්ලා තිබුණොත් මොකක් හරි ගනුදෙනුවක් සුලම් විදුලි බලාගාර අරවට මේවට ඒව අස්සම් කරයින් පස්සේ දෙනින් පස්සේ තම පනත බලපාන්නේ ඒවට. ඉතින් හිතන්නකෝ මේ මොනතරම් මේගොල්ලන්ට වටිනාකමක් තියෙනවද මේ
වගේ?
මේ වගේ වැඩ තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේවා වෙනම කතා කරන්න ඕනේ. ඒ නිසා අපිට වෙලාව නිවැරදිව ලබලා දෙන්න මේ වැඩේ
ඉක්මන් කරන්න. කුණු කසලනේ ගේන්නේ.
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි ඔබතුමාට මම මීට කලිනුත් පෙන්වා දීලා
තියෙනවා
මේ බිස්නස් කමිටියක පාර්ලිමේන්තු දිනයක ඇඳවන්න කියලා. ඔබතුමා මේ සැරෙත් මේ බිස්නස් කමිටියක ඇඳෙව්වේ මේ මාසේ 28 වෙනිදා පාර්ලිමේන්තුවක් නොවන දිනයක. හදිසි අවශ්‍යතාවයන් එහෙම වෙන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවක් නොවන දිනයකදී අපිට සහභාගී වීමට දුෂ්කරතාවයක් තිබෙනවා යෝදාගත වැඩ තීරණ නිසා. ඒ නිසා මේ 28 වෙනිදා එම පාර්ලිමේන්තු කාර්යම් පිළිබඳ කාර්යක සභාවට මගේ සහභාගිත්වය සිදු වුණේ නැහැ. ගරු කතානායකතුමනි ඒ නිසා මේක වැදගත් විවාදයක්. ඔබතුමත් සාධාරණයි. මේක පනතේ ප්‍රමාණය බැලුවත්, නඩු තීන්දුවේ ප්‍රමාණය බැලුවත් මේක පිළිබඳ යම් විධිමත් සාකච්ඡාවක් සිදු විය යුතුයි. ඒ වගේම සේමසිංහ ගරු අමාත්‍යතුමාගේ මේ ලිම්මැඩි මානසිකත්වයක් ගැන ඔබතුමා රාජපක්ෂ කඳවුරේ ඉන්නකොට ලිඳේ රන්ලිගේ කඳවුරට එනකොට ලිඳෙන් ගොඩ වගේ තමයි මට පේන්නේ. හරිද? කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමනි, කොහොම වුණත් ගරු කතානායකතුමනි මට කියන්න පොඩක් ඉන්නකෝ. ඒ නිසා ගරු කතානායකතුමනි මම කියන්නේ මේ ඉදිරිපත් කරපු තියෙන පනතත් මේ තියෙන නඩු තීන්දුවත් පිළිබඳ විවිධ ඒ දෙක අතර ඉතා හොඳින් ගලපලා අපි බලන්න ඕන. මොකද ඔබතුමා දන්නවා මීට කලින් අපේ සම්මත වුණා අර මේ ඔන්ලයින් බිල් එක. ඒක සම්මත වුණාට පස්සේ විශාල ආందోళනක් තිබුණා. ඔබතුමාට විශ්වාස භංගයක් ගෙනීම දක්වා ඒක වර්ධනය වුණා. ඔන්ලයින් බිල් පතර ඉදිරිපත් කරපු නඩු තීන්දුවත් පනතේ අවශ්‍යන සංශෝධනත් නිසි පරිදි සිද්ධු වෙන්නේ නැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ පාර්ලිමේන්තු කාර්යයට ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත් වීම අයිතියක් නැහැ කියලා කිව්ව නිසා පාර්ලිමේන්තු තීන්දුව අවසන් තීන්දුව වුණා. එහෙමනම් කරු කතානායකතුමනි බලශක්ති ශේස්ත්‍රයේ පිළිබඳව විශාල වෙනස් කිරීමකට භාජනය කරනවා නම් කළ යුතු වන්නේ මොකද්ද? ඒවල තිබුණ නඩු තීන්දුවත් අඩුතරම නඩු තීන්දුවක් තිබුණ නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් පැන නැගින දාපු පනත අපි බලලා තියෙනවා. ඒකට අනුව යන්න පුළුවන්. හැබැයි වැදගත් තීරණ ගණනාවක් තියෙනවා. ඒ නිසා ඉදිරිපත් කළ තියෙන බිල් එකත් මේ තීන්දුවත් අතර මනා ගැළපීමක් කරගන්න ඕන. ඒ නිසා තමයි කාලයක් ඉල්ලන්නේ.
ඒකනේ මන්ත්‍රීතුමා දැන් කතා කරගත්තේ.
ඔව් ඉතින් කාලය දී ඔබතුමා තීන්දුවක් දෙන්නේ නෑනේ. මේක කතා මේක ඔබතුමා කාලය දෙනවා නම් නේද මේක කාලයක් ඔබතුමා දෙනවා නම් අපිට මෙච්චර මමත් නැගිටින්නේ නෑ කවුරුත්
පක්ෂනායක රැස්වීමක් යොමු කරන්න.
එනිස ඒ නිසා ඔබතුමා එහෙනම් කියන දැන් පක්ෂනායක රැස්වීමක් ඇඳවලා මේක තීන්දුව කරන්න කියන්නේ. එහෙම කරන්න අඩුම කරන්න.
ඔව්
28 වෙනිදා බිස්නස් කමිටියකට මම සහභාගී වුණා. මම විතරයි ආවේ. මෙනි කවුරුවත් ආවේ නැහැ. මම සභානායකතුමාගේ මම සභානායකතුමාට කිව්වා තව දවසක් දෙන්න කියලා. බෑ කිව්වා. බෑ කිව්වා. මේකල බෑ කිව්වා. ඒක වැරදි වැඩක්.
හරි බොහොම සේමසිංහ මන්තුමා ඉක්මන් කරන්න.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ එතුමාගේ සුපුරුදු අපහාස කිරීම මේ සභාව තුල කරාට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මම කියන කාරණේ තමයි කරු කතානායකතුමනි වෙනස් විය යුතු නම් අපි වෙනස් විය යුතුයි. ඒ වගේම අපි යම් යම් දේවල් වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. හැබැයි කරු කතානායකතුමනි මගේ මම මේ ප්‍රසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් අපි පෙනී හිටියා. හැබැයි මං එතුමාට කියනවා එතුමාගේ මේ පාර්ලිමේන්තුවේ කෑ ගහපු විදිය කො ඉන්දියාවට දවස් ගාණක් ගිහිල්ලා ආවට පස්සේ කටුට මොකද උනේ කොහමද හඩට
ඉන්දියාවට ගිහිල්ලා ආවට ඔක්කොම විවාදේ ගන්න
ඒක
ඔක්කොම විවාදේ ගන්න
විවාදේ
ගන්න මත
එමෙතුමා විවාදේ දේ නිවැරදි වෙලාවට නොකිරීමේ විපාක තමයි අපි අත්විඳින්නේ
දිනට නියමිත කටයුතු කරගෙන යන්න දෙන්නේ ඔව් සභානායකතුමා
ගරු ගරු කතානායකතුමනි ඔබතුමාට මේ සභාව ගෙනියන්න බෑ මේ විදියට ඔබතුමාගේ නිවේදන ඉවරත් නැහැ මේකට වෙලාවක් දෙන්න වෙනම
ඔව් විමල් විරාජමත්තුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මගත්ත
ඕඩ ගරු කතානායකතුමනි මේක ඉතා වැදගත් කාරණයක් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණාම
ටයිප් එක
ඉන්නකොට ජාතික ඇඳුම අඳින්නයි ඒ වර්ගය අය නෙවෙයි අපි මම මේක නෙවෙයි කියන්නේ
මම මේක නෑ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන නැමැති පනත් කැටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත 20/24/5/22 දින ඉදිරිපත් කරන ලද පෙස්සම් 3ක පිටපත්ද 20/24/5/27 දින ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් සහ 20/24/5/28 දින ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. කරුණාකරලා මේ වැඩේ කරගෙන යන්න දෙන්න. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 නැමැති ව්‍යවස්ථා ප්‍රකාරව ආර්ථික ප්‍රවර්ධන නැමැති පනත් කැටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම් 5ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. තීන්දුව ගන්න ඕනේ. ඔව් මොකද්ද ඔබගේ පොයින්ට් ඔෆ් ඕඩර්?
ගරු කතානායකතුමනි දැන් මෙතන අපි යෝජනා දෙකක් කරා. එකක් තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණේ අධ්‍යයනය කරන කාලය දෙන්න. ඒක එක. ඒ කියන්නේ ඊළඟ සතියේ විවාද ගන්න කියන එක. ඒක බැරි නම් අඩු ගානේ ඔය සිකුරාදට තියෙන ණය කළමනාකරන පනත ඊළඟ සතියට දාලා මේක අපිට දවස් 2ක විවාදයක් දෙන්න. මේක සාධාරණ ඉල්ලීමක්. ඔය ඉල්ලින්
ඒක පක්ෂ නායක රැස්වීම ඉදින්දු කරන්නේ.
දැන් එහෙනම් පක්ෂ නායක රැස්වීමක් ඇඳවන්න. දැන් එහෙනම් පක්ෂ නායක රැස්වීමක් ඇඳවන්න.
ඒක කියන්න.
එහෙනම් දැන් සභාව අත්තිට වල පක්ෂ නායක රැස්වීමක් ඇඳවන්න. සභාව අත්තිට වල පක්ෂ නායක රැස්වීමක් ඇඳවන්න.
ඔව් සභානායකතුමා.
ඉස්සෙල්ලා දවසේ මේ න්‍යායපත්‍රයේ කටයුතුට ගිහිල්ලා ඔබතුමා තීන්දුවක් ගන්න.
තීන්දුවක් ගන්න.
මේ ටික කරගෙන යමු අපි.
මේ දැන් මේ මොහොතේ තීන්දුව කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඔක. පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී ගරු පාට්‍රී චම්පික රණවක මැතිතුමා විසින් 20/24 අප්‍රේල් 27 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මත කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 112 විධිදාන සහ 20/24 පෙබරවාරි නමෝණ දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබර් රහ්මාන් මහතාද තීරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 112 විධිදාන සහ 20/24 පෙබරවාරි මාස නමෝණ නවන පාර්ලිමේන්තුවේ ඉස්කර සම්මත කරන ලද යෝජනා ප්‍රකාරය වෙළඳ හා වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමන් මහතා තීරීම් කාරක සභාවෙන් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 123 විධි විධාන සහ 20/24 පෙබරවාරි නමවන දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ආර්ථික ස්ථායීකරණ පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබර් රහ්මාන් මහතාද තීරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතා මන්ත්‍රී දුරේ නිල අසීමේ හේතුවෙන් විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 විවිධ විධාන ප්‍රකාරය 20/24 මැයි 28 දින තීරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලු කුමාර් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උද්දික පේමලත් මහතා මන්ත්‍රී දුරින් ඉල්ලා සිටීමේ හේතුවෙන් ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 විවිධ විධාන ප්‍රකාරය 20/24 මැයි 28 වන දින තීරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් ප්‍රියංකර මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය තුළ සේවය කිරීම පිණිස සභාපති නාමාවලියට දැනට නම් කරනු ලැබ තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාද මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර 126 එකේ විධිවිධාන ප්‍රකාරව ආණ්ඩුක විවස්ථා කටයුතු කාර්ක සභාවේ සේවය කිරීම සඳහා කථානායකවරයා සභාපතිවරයා වූද පාර්ලිමේන්තුවේ සභානායකවරයා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරයන් තිදෙනාම නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගයන්ත කරුණාතිලක මැතිතුමා, එම් ඒ සුමන්තිරණ මැතිතුමා. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා තිරසර සංවර්ධන සභාව විසින් පවත්වන ලබන දැනුවත් කිරීමේ සැසියක් 2024 ජූනි 5 වන බදාදා අපරභාග 2ට කාර්ක සභා කාමරයේ එකෙහිදී පැවැත්වීම නියමිත වෙන් ඊට පැමිණ සහභාගී වන මෙන් ඒ සඳහා උනන්දුවක් දක්වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඉන්ද්‍රනදී ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154 හායි ව්‍යවස්ථාපකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 57 වන කොටස 2021 මුදල් වර්ෂය සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 53 වන කොටස සහ තෙවැනි කාණ්ඩයේ 22 වන කොටස සහ 2021 මුදල් වර්ෂය සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 49 වන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
ගරු කථානායකතුමනි, කී වාර්තාව මුද්‍රණය කෘත්‍ය යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
නායකතුමනි, 2022 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මම වාර්තා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරwidetildeයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීම් රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරwidetildeයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙතම යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 9 වගන්ති අර්ථයේ සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් ජන පනවන ලදුව 2024 මැයි 17 වෙනි දිනදී අංක 23.84 ඇල ඉරක් 30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය මම ඉදිරිපත් කරමි. මම ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මම වාර්තාවේ උත්සාහ වගකීම් රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන හා නිවාස ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මම වාර්තා විවෘත සහ වගකීම් රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ධීවර අමාත්‍යතුමා,
2023 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මම වාර්තාව ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මම වාර්තා බලශක්ති සහ ප්‍රවාහනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මම වාර්තාව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව භාණ්ඩ සහ සේවා අපනයනයේ ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කෘෂිකර්ම සහ වැවිලි අමාත්‍යතුමා,
එක ඉදිරිපත් කළා.
ගරු සංචාරක හා ඉඩම් ඇමතුමා,
2023 වර්ෂය සඳහා සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්ම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කම්කරු හා විදේශ රැකියා ඇමතුමා,
ගරු කථානායකතුමනි 2022 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ඉදිරි බල හා බලශක්ති කටයුතු බඳ මාත්‍යංශ උපදේශක කාර්ක සභාවේ කාර්ක සභා වාර්තාව පංචන විජේසේකර මැතිතුමනි.
ගරු කථානායකතුමනි විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ මාත්‍යංශ උපදේශක කාර්ක සභාවත යොමු කරන ලද 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් 4A සහ 16A4 වගන්ති සමග කියවිය යුතු 48 වගන්ති යටතේ සහ 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 13.3 වගන්තිය සමග කියවිය යුතු 48 වගන්ති යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදුන් ලදුව 2024 මාර්තු 5 වන දිනෙහි අංක 23.74 ඇලිරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකන ලද නියෝග සම්බන්ධ යුතු ඒකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ලමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ කාංශික අධ්‍යක්ෂණ කාර්ය සභාවේ වාර්තාව තලතා අතුකෝරළ මෙතන.
ගරු කථානායකතුමනි ලමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද කාන්තාවන් සවිබර ගැන්වීමේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ ඒකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ සම්බන්ධයෙන් අධීක්ෂණ කාර්ක සභාවේ අනුමැතිය ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදේත් ඒ වගේම කාර්ක සභාවේ ඉල්ලීම මත ඒකී පනත් කැටුම්පතේ සංශෝධන කීපයක් කිරීම තත් එක්ක ඒ නිසා ඒ අවසානයේ මේ පාර්ලිමේන්තුවේදී මේකේ සංශෝධන පහක් සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒවා සිද්ධ කරන්න.
කෙටි මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත් සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳෙන් කාර්ක සභාවේ වාර්තාව නාමල් රාජපක්ෂ මැතිතුමනි.
ගරු කථානායකතුමනි කෙටි මධ්‍ය හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳව 9 වෙනි පාර්ලිමේන්තුවේ ජාතික සභා අනුකාරක සභාව විසින් සකස් කරන ලද ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ සංකල්පීය ප්‍රතිපත්ති රාමු පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි මම විනාඩියක් ඔබතුමාගෙන් වෙලාව ඉල්ලනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අනුකාරක සභාවේ අපේ ලේකම්තුමිය විදිහට කටයුතු කරන අපේ මහලේකම්තුමන් කුෂාණි රෝහණදීර මැතිණියටත් සංකණීටත් ඒ වගේම අනුකාරක සභාව වෙනුවෙන් මේ කටයුත්ත සඳහා මැදිහත් වුණේ අසංක නවරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්. ඉතින් ඔබතුමාගෙන් විනාඩියක් අවසර ඉල්ලනවා එතුමාට අවස්ථාවක් දෙන්න මේ කටයුතු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න.
සභානායකතුමා
ගරු කථානායකතුමනි කි වාර්තා මුද්‍රණය කෘතිය යෝජනා කරමු.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව හර්ෂාඩි සෙල්ලම.
ගරු කථානායකතුමා රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද 1 රාජ නාය කළමනා කරන පනත් කෙනුපඩ 2 2011 අංක 18 දරන වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමයේ සහ 3 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. ඉතාමත්ම කෙටියෙන් කාරණා දෙකක් ගරු කථානායකතුමා මේ ණය කළමනා කරන පනත් කෙටුම්පත අතිශයින් වැදගත් දෙයක්. මොකද අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ ණය ගෙවා ගන්න බැරුව. එතකොට මධ්‍යකාලීන ණය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඒ ඇක්ෂන් ප්ලෑන් එක මීඩියම් ටර්ම් ඩෙට් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එකක් හදන්න තමයි මේකෙන් අත වශයෙන්ම සිද්ධ වෙන්නේ. සා නොයෙකුත් තැන්වලින් අපි ණය ගන්නවා මහ බැංකුවෙන් ගන්නවා නොයෙකුත් පනත් යටතේ ගන්නවා ට්‍රෙෂරියෙන් ගන්නවා මේ ඔක්කොම එක තැනකට ගේන තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන එක අත වශයෙන්ම එක ගැටලුවක් නෑ අත වශයෙන්ම ධනාත්මක දෙයක් මොන පක්ෂයේ රජයේ හිටියත් අපිට අත වශයෙන්ම කළමනාකරණය කරන්න එක තැනක් තියෙන්න ඕනේ මේ ගන්න ණය සම්බන්ධයෙන්. හැබැයි මේක කනකාටුවක් හැටියට දකින්නේ මංගල ඇමතුමා ඉන්නකොට මුදල් ඇමති හැටියට මේ මීඩියම් ටර්ම් ඩෙට් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එකක් ඉදිරිපත් කරලා තියෙනවා 2019 මැද භාගයේ. ඒකෙන් කියලා තියෙනවා කොහොමද බංකොලොත් භාවයකින් තොරව රට ඉස්සරහට අරගෙන යන්නේ ණය ගෙවන්න බැරි වෙන තත්වයකට වැටෙන්නේ නැති වෙන්න කළමනාකරණය කරගන්නේ කොයි විදිහටද කියලා. අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සම්පූර්ණ වාර්තාව කුණුබක්කියට දාලා තමයි මේ වැඩේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අත්ත වශයෙන්ම අපේ කමිටුවට මේක ඉදිරිපත් කරාම අපි සියලු දෙනාම මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා නොයෙකුත් අදහස් ලබා දුන්නා මේක ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා. එක මූලික දෙයක් තමයි ගරු කථානායකතුමනි මේ රජයේ ආයතනවලට ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිස් වලට මීට පස්සේ ගැරන්ටිස් දෙනවා නම් ආණ්ඩුවෙන් ඒ දෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව ගැටලුකාරී තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආර්ථික සංවර්ධනය කියන එක. ආර්ථික සංවර්ධනය සඳහා මේ ණය ගැරන්ටිස් ලබා දෙන. ඒතකොට අපි කියවා මේක පුළුල් වැඩි. ඒ නිසා අපි මුදල් ඇමතුමාගෙන් ඉල්ලනවා යම් කිසි විදිහකට මේක සංශෝධනයක් ගෙනල්ලා මේ ආර්ථික සංවර්ධනය කියන එක අතවසෙන්ම නිර්වචනය කරන්න. මොකද නැත්තම් ආර්ථික සංවර්ධනය කියවම ඕන දෙයකට ණය ගන්න ආණ්ඩුවට මේ ගැරන්ටි එකක් දෙන්න පුළුවන්. ඒක එක දෙක අපි කිව්වා මේ රජයේ ආයතන මූල්‍ය ගැටලුවක හිර වෙලා ඉන්නවා නම් ඔවුන්ට ගැරන්ටි එකක් දෙන්න බෑ කියලා. මූල්‍ය ගැටලුව කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කියලා තිබ්බා නෙගටිව් ඉක්විටි කියලා. හැබැයි අත් වශයෙන්ම ගරු අගමැතිතුමා මේ ෂෙයාස් නෑ සමහර ආයතන වලට. ෂෙයාස් තියෙනවා නම් තමයි නෙගටිව් ඉක්විටි එකක් තියෙන්නේ. ඒක ෂෙයාස් නැති ආයතන වලට කොහොමද මේ නෙගටිව් ඉක්විටි එක බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් මේක ටෙක්නිකල් කාරණා ටිකක්. ඒ සම්බන්ධයෙන් මේ සංශෝධන ටිකක් ගේන්න. තව එක ලොකු ගැටලුවක් තිබ්බා රජයේ ණය ගන්නකොට ඒකට ප්‍රාථමික ගිණුම් කරුවෝ ඉන්නවා ප්‍රයිමරි ඩීලර්ස්ලා. මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා ගැන ලොයෙකුත් සාකච්ඡා මේ මාස ගානේ අවුරුදු ගානේ සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රයිමරි ඩීලර්ස්ලා පත් කරන එක මුදල් ඇමතිවරයාට බලය දෙනවා. අපේ කාර්ක සභාවේ දැඩිව කියා සිටියා ඒක එහෙම කරන්න එපා. දැන් තියෙන ක්‍රමවේදය අනුගමනය කරන්න ඒකේ විනිවිදභාවයක් තියෙනවා කියලා. ඔන්න මූලික කාරණා තුන තමයි එතනදී මට සඳහන් කරන්න ඕන උනේ. ඊළඟට ගරු කථානායකතුමා අතිශය වැදගත් කතාවක් තමයි මේ තුන්වෙනි එක සුභසාධන ප්‍රතිලාභ පනත යටතේ නියෝග කියලා. ඒ කියන්නේ මේ අස්වසුම සම්බන්ධයෙන් මේකට කරන්න යන්නේ මේ ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කිරීම සහ අභියාචනා කමිටුවල සංයුතියට ගැළපීම කරන එක කරන්නේ එක පැත්තකින්. ඒකේ ලොකු අවුලක් අපි දැක්කේ නැහැ. හැබැයි දත්ත රැස් කිරීමේ ක්‍රම සහ විරෝධතා හිමිකම් කිරීමේ කාල සීමාවන් යාවත් කාලීන කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ඒ තමයි ගරු කථානායකතුමා එතෙන්දී කාර්ක සභාවේදී මුදල් අමාත්‍යාංශය පිළිගත්තා මේ තෝරා ගැනීම අත් වශයෙන්ම හරි හැටියට සිද්ධ වෙලා නැති බව. බොහෝ තැන්වල තෝරා ගත යුතු පුද්ගලයෝ තෝරගෙන නැහැ. තෝරා නොගත ගත්ත පුද්ගලයෝ තෝරගෙන තියෙනවා. ගරු විපක්ෂ නායකතුමා දිගින් දිගටම කියපු කතාවක් තමයි මේක හරියට සංගණනයක් කළේ සංගණනය හරහා තමයි මේක තෝරාගත යුත්තේ කියලා. ඔවුන් ඒක 100% පිළිගත්තා. පිළි අරගෙන කිව්වා දැන් සංගණනයක් කරනවා ඊට පස්සේ සංගණනයෙන් පස්සේ මේක අපිට හරියට හදා ගන්න පුළුවන් කියලා. හැබැයි මේ නීතියේම තියෙනවා යම්කිසි වැරදි දත්ත දුන්නා නම් ඒ දත්ත එකතු කරපු පුද්ගලයා සහ ඒ දත්ත ලබා දීපු පුද්ගලයා පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා. ඒක ලක්ෂ ගාණක් වැරදි තියෙනකොට අපි ඔවුන්ගෙන් ඇහුවා නිලධාරීන්ගෙන් කී දෙනෙක්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද කියලා ගරු කථානායකතුමනි. එක්කෙනෙක්ටත් විරුද්ධව එකම නෛතික ක්‍රියාමාර්ගයක්වත් අරගෙන නැහැ. ඉතින් මොනවටද නීතියක් දාන්නේ? වැරදිනවා නම් වරද්දනවා නම් ඕනකමින් මේක කරනවා නම් ඔහොම එහෙම නැත්තම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න එපා. ඒ එක්කෙනෙක්ටවත් මේ වැරදි කරපු කට්ටියට ක්‍රියාත්මක වෙලා නැත්තම් නීතිය නිකන් බොරු නීතියක් බවට මේක පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔවුන්ට අවධාරණය කරලා කිව්වා මේ නීති දැම්මට වැඩක් නැහැ ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්තම් කියලා. අවසාන වශයෙන් මෙතන තියෙන මේ ගැටලුව තමයි මේ ඉලෙක්ට්‍රොනික ඕ මේ මැනුවල් කියලා මේ රෙකෝඩ්ස් තියාගන්න කියලා. කාරක සභාව සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා ඉලෙක්ට්‍රොනික ඕ මැනුවල් කියලා. මොකද දැනට තියෙන ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික එකේ තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. කොළවල ලියාගෙන තියෙනවා නම් ඒක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දත්ත එකතු කර ගැනීමේදී ඉලෙක්ට්‍රොනික හෝ කොළ කෑල්ල ලියා ගන්න පුළුවන්. හැබැයි දත්ත ස්ටෝ කරනකොට ඒක ඉලෙක්ට්‍රොනික පමණක් විය යුතුයි කියලා නිර්දේශයක් කාර්ක සභාව ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී ඒ ඉලෙක්ට්‍රොනික ඕ කියන කෑල්ල කපලා data to be stored electronically කියලා ඒ සංශෝධනය ගෙනයි කියලා බොහොමත්ම
ස්තුතියි.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව නිර්දේශ කිහිපයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, හර්ෂ සිල්ව මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ රාජ්‍ය ණය කළමනාකරණ පනත් කැටුම් පත අපේ රටේ ඉතාම වැදගත් පනත් කැටුම් පතක්. ඒ සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයත් අනුමත කරලා තියෙනවා. ඒකත් අපි නීතිපතිතුමාගේ විශේෂයෙන්ම LD ගේ අවශ්‍ය කටයුතු සිදු කළා නැවත අපි ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඊළඟට ගරු කථානායකතුමනි, අස්වැසුම සම්බන්ධයෙන් මන්ත්‍රීතුමා කියපු කාරණේ ඇත්තටම මන්තුමා මේ දෙවනි වටයට සහතික කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ කරු කතානායකතුමනි ජූනි මාසයේ 15 වෙනි පස්සේ ආරම්භ කරන සහතික කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපි මේ දශක 3කට ආසන්න කාලයක් කරපු ක්‍රමවේදය තමයි කරු කතානායකතුමනි වෙනස් කරේ. මේ වෙනසටත් වෙනස පිළිගැනීමටත් අකමැති කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම අර පැරණි තිබ්බ තත්වයට ගමන් කරලා අර පෙර තිබ්බ යම් යම් චෝදනා වලට ලක් වෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයකට නැවත ගමන් කරන්න කියලා යෝජනා කරන කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් කර කතානායකතුමනි යම් යම් අඩුපාඩු තියෙනවා. මම ඔබතුමා එක්ක වෙනවා යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අපි මේ කාලය තුළ හඳුනාගත්තා. හඳුනගෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඒ සියලු කණ්ඩායම් එක සාකච්ඡා කළා තමයි මේ රෙගියුලේෂන්ස් වලට වෙනසක් යෝජනා කරලා තියෙන්නේ ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මෙතන මේ ගිය දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉඳලා මේ වෙනතෙක් ප්‍රතිලාභ නොලබපු කණ්ඩායමකුත් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි හරිසිල්ල මන්තුමාගේ කමිටුවට ඒ ගැසට් නිවේදනය මේ සතිය තුළ මම හිතනවා ඔබතුමාට කාලය තියේවි කියලා ප්‍රමුඛතාවය ලබා දෙන්න. ඔබතුමා ලබා දුන්නොත් ඔබතුමාගේ කමිටුව අනුමත කරොත් අපිට සිකුරාදා දිනේ පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන සම්මත කරලා අපිට සෞන්දර්ය දිනේ ඉඳන්ම මෙතෙක් කාණ්ඩ දෙකකට ගෙවීම නැවතිලා තියෙනවා. ඒ නැවතිච්ච කාණ්ඩවලට අයවැය අනුමත කරපු ආකාරයට ඉදිරියට යාමට හැකියාව තියෙනවා ගෙවීම කරලා. ඉදිරි කතානායකතුමනි අලුත් ක්‍රමවේදයකට අලුත් ආර්ථික රටාවක් එක්ක අලුත් ආර්ථික රාමුවක් එක්ක අපි ගමන් කරද්දී අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපි ඒ වෙනසට භාජනය විය යුතුයි. එතන තියෙන ඔක්කොම හොඳ ටිකයි නරක ටිකයි අරගෙන යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉදිරියට යෑම මිසක් ඒ සම්පූර්ණ හොඳ ක්‍රමයේ ඉවත් කරන්න බෑ. හැබැයි අඩුපාඩු නිවැරදි කරන්න රජයක් හැටියට අපි කැපවී ඉන්නවා කියන එකත් කියන්න ඕනේ.
ඔව් ජගත් මන්තුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි හර්ෂ මන්ත්‍රීතුමා මුදල් කාර්ක සභාව විදියට කියපු කාරණාත් එක්ක ගරු එමත්තුමා උත්තරයක් දුන්නා. මේක මමත් දිගින් දිගටම කිව්වා. මේ අස්වැසුම පටන් ගන්නකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අසාධාරණයක් වුණා. ඉතාම සුදුසු සහනාධාර ලැබිය යුතු විශාල පිරිසකගේ සහනාධාරය අදටත් කැපිලා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි විශාල අපහසුතා රාශියකට ලක් වෙලා තියෙනවා. දැනටත් ඒ අයට ගරු නියෝජ්‍යමත්ව රාජ්‍ය අමත්තුමා කිව්ව වුණාට සාධාරණයක් වෙලා නැහැ. ඒ වගේම මේ නිර්ණායක වැරදි කියන කාරණාවම මුදල් කාර්ක සභාව විදියට අද කියනකොට මම පටන් ගත්ත දවසේ ඉඳන් කිව්වා ගරු කතානායකතුමනි මේ නිර්ණායකවල වැරදි ඇප් එකේ තියෙන සංකීර්ණතාවය නිසා ඒ ගිය කවුරු හරි කණ්ඩායමට ඒක හරියට කරගන්න බැරුණා. ඒ නිසා නුසුදුසු ලක්ෂ ගානකට සහනාධාර ලැබිලා සුදුසු ලක්ෂ ගානකට සහනාධාර අහිමි වෙලා තියෙනවා. නිවැරදි කිරීමේදීත් මට නම් තවම පේන්නේ හරියට මේක නිවැරදි කරනවායි කියන කාරණා. ඒ නිසා මේක නිවැරදි කරන්න නම් ඒ බිම ගැන දන්න බිමේ මිනිස්සුත් එක්කත් සහසම්බන්ධ වෙලා අර ක්‍රියාත්මක නොවන නීතියක් දාලා ශේෂනිල්ධාරීන් කාටවත් මේකට සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තාවකාලිකව හරි ක්‍රියාත්මක නොවන නීතිය අයින් කරලා සියලුම ගම ගැන බිම දාන්න ජනතාව ගැන දාන්න ශේෂනිල්ධාරීන් සම්බන්ධ කරන විධිමත් වැඩපිළිවෙළකුත් හදලා මේ වැඩේ කළේ නැත්නම් ආයි බිලියන ගණන් වියදම් කරත් අන්ත ආශ්‍රණ අහිංසක මිනිසුන්ට මේක ලැබෙන්නේ නැහැ. ගම්වල විශාල මිනිසන් මේකට හුල් උගුල්ල දොස් නගනවා මේ සියලුම දෙනාට. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා මම රාජ්‍ය අමාත්‍යවරයාට නැවතත් ඉල්ලනවා.
හරි මහජන පෙත්සම් පිළිගැනීම. ඔව් මොකද්ද මන්ත්‍රීතුමා?
එතුමනි විශේෂයෙන්ම අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අපේ ඇමතිතුමත් කතා කරා, ජගත් කුමාර මන්ත්‍රීතුමත් කතා කරා. ඒ වගේම අපේ අතේ තියෙනවා රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාවක්. මේ අස්වැසුම වැඩසටහන ඇත්තටම ආවේ සමෘද්ධි වැඩසටහනට සමෘද්ධි සහනාධාරයට ආදේශකයක් විදිහට. සමාජයේ විවේචනයක් තිබුණා සමෘද්ධි සහනාධාරයේ සුදුසු අයට ලැබෙන්නේ නැහැ, යම් නුසුදුසු පිරිසකට ලැබෙනවා, ඒ අය භුක්ති විඳින්මින් ඉන්නවා කියලා. අපි බලාපොරොත්තු වුණා ඒකේ යම් සත්‍යතාවයක් තිබුණා. ඒක නිසා ඒක නිවැරදි වෙයි කියලා. හැබැයි අද රටේ තියෙන ඇත්ත తත්වය තමයි ගරු ඇමතිතුමනි, ඒක රජයේ ඇමතිතුමා විදිහට ඔබතුමාගේ වරදක්වත් වෙන කාරණයක් නෙමෙයි. මම දකින්නේ ප්‍රායෝගික තලයේ ඇත්තටම සිද්ධ වුණේ ඊටත් වඩා වැරදි තොරතුරු මත පදනම් වෙච්ච නුසුදුසු පිරිසකට තමයි අති බහුතරයක් මේක යන්නේ. සුදුසු සමෘද්ධිලාභින් පිරිසකට මේක අහිමි වුණා, නුසුදුසු යම් පිරිසකට ලැබුණා. ඒක නිසා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් ගැන අපේ මුදල් කාරක සභාව යොමු කරලා තිබුණා අදහසක්. ඒ වගේම තමයි නිලධාරීන්ට දඬුවම් කිරීම පිළිබඳ දක්වලා තිබුණා. මේ ඒ වගන්තියේ හින්දා තමයි ගම්මට්ටමේ නිලධාරීන් මේකෙන් අයින් වුණේ. මේ සමීක්ෂණයේ දඬුවම් දෙන්න නිලධාරියෙක් ගම්මට්ටමේ නැහැ. සමෘද්ධි සංවර්ධන නිලධාරියා මේ සමීක්ෂණය කරේ නැහැ. ග්‍රාම නිලධාරියා කරේ නැහැ. ආර්ථික සංවර්ධන නිලධාරියා කරේ නැහැ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිද්ධ වුණා අර විවිධ මට්ටම් වලින් ළමයින්ව බඳවගෙන තොරතුරු දාන්න. තොරතුරු ටික ඉලෙක්ට්‍රොනික පද්ධතියට ඇතුළත් කෙරුවා. ඇතුළත් කෙරුවේ වැරදි තොරතුරු, ආවේ වැරදි උත්තරයක්. අද ඒ ඛේදවාචකයට තමයි මේ අස්සතුම වැඩසටහන යොමු වෙලා තියෙන්නේ. එක පැත්තකින් රටේ අපේ ආර්ථිකයේ සමෘද්ධි වැඩසටහන වෙනුවෙන් වියදම් කරුවා නම් යම් මුදලක්, ඒ මුදලට වඩා අති විශාල මුදලක් අද වියදම් කරමින් ඉන්නවා. ඒක පැත්තකින් වියදම වැඩි. අනිත් පැත්තෙන් අපේ අරමුණ ඉෂ්ට වෙලා නැහැ. අනිත් පැත්තෙන් සමෘද්ධි බැංකු පද්ධතියෙන් මේ සහනාධාර ක්‍රියාවලිය
ඔබතුමා කතාවක් නේ පවත්වන්නේ. ඕක වෙනම කරන්න
ලොකු පැටි බලපෑමක් වෙල්ල වෙලා තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්නයි කියලා ගෞරවයෙන් කරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
වෙන කැලේක ඉනියනවා.